Yes, Honorable Leader of the House.
ගරු නියෝජක කතානායකතුමනි, මට තත්පර 30ක කාලයක් ඉල්ලා සිටිනවා. අද දිනේදී නුවරඑළිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ලංගම් බස් රථයකට ඇතුළු වෙච්ච අවස්ථාවේදී ඒ පාසල් දරුවන්ට බස් රථයෙන් බැහැල යන්න කියලා ඒකේ වැඩ කරපු කොන්දොස්තර මහත්මයෙක් කරපු ප්‍රකාශයක් එක්ක සමාජ මාධ්‍යවල යම්කිසි විශාල සංවාදයක් තිබෙනවා. ඒ අසාධාරණ සැලකීම ගැන ඔබතුමා දන්නවා. අපි තීන්දුවකුත් ගත්තා, සියලුම සීසන් සහිත දරුවන් සහ සීසන් සහිත මගීන් අනිවාර්යයෙන්ම ලංගම බැස් වලින් බඳව ගන්න ඕනි, මේ බාර ගන්න ඕනි කියලා. අපි අපි දැනුවත් කරන්න කැමැති එම ලංගම නිලධාරි මේ ඉහළ කළමනාකාරීත්වය විසින් එම කොන්දොස්තර මහත්මයාව සියලු රාජකාරිය වලින් ඉවත් කරලා තිබෙනවා. පරීක්ෂණ ඉවර වෙනකල් ඔහුව නැවත වැඩවලට යොදවන්නේ නැති බව වුන් තීරණය කළා තිබෙනවා. ඒ නිසා අපි දැනට ඒ අකටයුතු ලෙස කටයුතු කරපු පුද්ගලයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. බොහොම ස්තුතියි.
Honorable Ruwan Tilaka Jayakudi, you have 10 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වරට පුරවැසි අයවැක් ඉදිරිපත් කර ඇති මොහොතක ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන අතරම ඒ සඳහා මහත් අවස්ථාවක් ලබා දීම සම්බන්ධව ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතිහාසයේ අපේ රට උච්චතම ආර්ථික අර්බුදයකට පත් වෙලා තිබිච්ච මොහොතක පහසුවෙන් රට අද්දවැටීම අන්තර්භූත සිටි ජනතාව ජාතික විද්‍යා බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ඡන්දය භාවිත කළා. අපි මේ බිදුවන් රට නැවතත් ගොඩනැගීම සඳහා අනාගත පරම්පරාවෙන් රට ගොඩනැගීම අරමුණු කරගනිමින් ඊට අවශ්‍ය පදනම සකස් කරගෙන අභිලාෂයෙන් 2026 අව ගරු අනුර කුමාර සානායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරා. අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම මේට අතිශයින් අසාර්ථක වෙච්ච ජනාධිපතිවරු, ඒ වගේම අගමැතිවරු, ඒ වගේම ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ගෙන් පසුගිය දශක ගණනාවක්ම මේ පාර්ලිමේන්තුවේ හිටියා. ඇත්තරම මම එහෙම කියන්නේ ඇයි? අපි දන්නවා අවසාන වශයෙන් රටේ ශේෂපත්‍රය ගත්තොත් ඉතා ණය ඉතා දරුණු ණය අර්බුදයකට ගෙරලා තිබුණේ. ඒක ගොඩනැගීම සඳහා ඒ ප්‍රතිපත්ති අසාර්ථක ප්‍රතිපත්ති නිසා අමෝනාඥ මූල්‍ය කමනාකරණය මේ අර්බුදයට මූලික හේතුවක් ලෙස අපි අඳුරගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය පාලන මෙහෙයු දේශපාලනඥයන්ගේ නොහැකියාවද ඒ නොවුමනාවද ඔවුන්ට ආවෙනික අසාර්ථකතාව නිසා මේ අවුරුදු අර්බුදය තවත් තීව්‍ර කරා. ඒ නිසා රටේ ජනතාවගේ වාසනාවට මේ ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇත්තරම බලය මාරු වුණා. අපි දන්නවා අපිට මේ උච්චතම අවස්ථාව විදිහට 2022 වර්ෂයේ තමයි මේ රට කඩාවැටීමේ ඉරණම ලං වෙලා තිබුණේ. රූගර් බෙග්මාන් නැමැති ඕලන් ජාති ඉතිහාසඥයා කියා ඇති විදිහට අර්බුදය විසින් ජනතාව වෙත කැඳවලද්දී නරක මනව වඩාත් හොඳ දෙයයි. ඒ නිසා තමයි අපේ ඉතිහාසයේ පළමු වරට සැබෑ ජනතාවට පුරවැසි අයවැයක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ මම නිවාස නාගරික සංවර්ධන ඉදිකිරීම් නිවාස අවකාශයේ වැසිය සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි දන්නවා අපේ රට මුල්ම නගරය අනුරාධපුරය පණ්ඩුකාභ රජු විසින් ක්‍රිස්තු පූර්ව 377 පමණ ඒ ගොඩනගා තිබෙනවා. ඊට පස්සේ මාගම නගරය බිහි වුණා. එයින් පසු අනුරාධපුරයේ සිට පොළොන්නරුව නිරතදිග තැන්න සහ කන්දුවට රාජධානිය විතන් වීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල නගර බිහි වුණා. මේ නගරවලට විවිධාංග එකතු වීමෙන් ඒවා ක්‍රමයෙන් සංවර්ධනය වුණා. නමුත් ජනගහනය වර්ධනයත් එක්කම ගෝලීයකරණයත් වෙළඳාම ප්‍රවර්ධන හේතුවෙන් මේ නගරවල බොහෝ අංශ දියුණු තිබෙනවා. ඒකේ අවස්ථා මැනවින් හඳුනාගත් ජාතික ජන බල රජය 2025 වර්ෂයේදී නාගරික සංවර්ධනය සඳහා රුපියල් බිලියන 5.7ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම සියක් නගර ව්‍යාප්තිය යටතේ නගර සංවර්ධන සඳහා රුපියල් බිලියන 1.8ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම අනුරාධපුර සහ යාපනය නගර සංවර්ධන සඳහා රුපියල් බිලියන 1.46ක්ද නාගර යාපනයේ නගර ශාලා ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 400ක්ද වෙන් කර තිබෙනවා. දීර්ඝ කාලයක පටන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් ක්‍රියාත්මක වුණත් විධිමත් උසස් නාගරික සංවර්ධන අධ්‍යක්ෂකව ඉඳගන්නට අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබුණේ නැහැ. කිසිම පදනමක් නැති අවිද්‍යාත්මික ක්‍රියාකාරකම් රැසක් පමණයි සිද්ධ වුණේ. ඒවත් මුඛ්‍ය පරමාර්ථය වුණේ සංවර්ධනය නෙවෙයි. අල්ලස් කොමිසම් ගසාකෑම් කොමිස් ගසාකෑම් තමයි ඒ සංවර්ධන අරමුණු ඉලක්ක වෙලා තිබුණේ. මම කැමති මේ සම්බන්ධව උදාහරණ කියන්නේ. මගේ ප්‍රදේශය තමයි ගම්පහ දිස්ත්‍රික්කේ. අපි ගත්තාම ඔයගොල්ලෝ දන්නවා අපි මීට ඉස්සෙල්ලා හිටපු නාගරික සංවර්ධන අමාත්‍යවරයා හිටියේ මේ ප්‍රදේශයේ. ඔහු විසින් සහ ඒ ප්‍රජා විසින් ඇති කරපු සංවර්ධන යෝජනා ක්‍රම ගැන අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම විශේෂ කාරණා ගණනාවක් තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඊයේ වෙද්දී මේ කැලණිය ප්‍රදේශයේ අපි ඒ නාගරික සංවර්ධන අධිකාරියට ඉඩමක් ඒගොල්ලෝ ඒ වෙනත් අපේ දේශපාලන අධිකාරිය විසින් කූට ලෙස ලේඛන හදලා ඒ සම්බන්ධයෙන් ඔහුව අද අත්අඩංගුවට ගන්න තිබෙනවා. ඒ වගේම මර්වින් සිල්වා එතුමා අත්අඩංගුවට ගන්න තිබෙනවා. ඒ වගේම අපි මේ දවස්වල තවත් හිටපු ප්‍රසන් රණවීර අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් හොයනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ තිබුණේ ඉතිහාස හිටපු ඒ නාගරික සංවර්ධන කියන විශේෂයට දෙකරත් ඒගොල්ලන් තිබුණේ සියලුම ඒ මිනිසුන්ට අයිති ඉඩම් සමහර දේවල් ඒගොල්ලෝ කොල්ල කන විදිය තමයි වැඩිබල ගෙනිච්චේ. ඒ සඳහා හිටු ප්‍රාසභා මන්ත්‍රීව සම්බන්ධ වෙලා ඒගොල්ලෝ තත්ත්වංග සඳහා හොයනවා. ඒ වගේම සමහර නිලධාරීනුත් ඒ සම්බන්ධව හොයනවා. ඒ වගේම අපි ගත්තොත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඒ සමහර බිල්ඩින් ඒ තට්ටු දෙක තුන බිල්ඩින් හදලා තිබෙනවා. ඒ වගේ ඒ ශක්තිය අධ්‍යයනය කරලාද හදලා තියෙන කියලා අපිට ඒක නිරීක්ෂණය කරාම අපිට හිතනවා මෙහෙම කරලාද තියෙන කියලා. නමුත් සමහර එහෙම කරලා නැහැ. මොකද මිනෝට් ප්‍රධාන වශයෙන් තියෙන තට්ටු 3-4ක බිල්ඩින් එකක් තිබෙනවා. ඒකත් එක්කම තිබෙන ඒ ආසන්නෙම ඒ වතුර ලබා ගැනීම සඳහා භූගත ටැංකියක් හදලා තිබෙනවා. ඒ ටැංකියත් එක්කම තියෙන මාළු කඩ සහ වෙනත් මස් කඩ හදලා තිබෙනවා. අපිට අහන්න තියෙනවා මේව සම්බන්ධයෙන් මේ ශක්තිතාව අධ්‍යයනය කළාද මේව හදලා තිබෙන්නේ. ඒව කිසිම දේශපාලන අවශ්‍යතාවක් නැව එක එක පුද්ගලයන් පිරිනිවීම සඳහා හදපු ඒවා. ඒ වගේම අපි දන්නවා මිනුවන්ගොඩ ප්‍රාසභා බිල්ඩින් එක ඒ හදපු තැනම ඊට එහා පැත්තේ හදලා තියෙන පොළ ඒ පොළත් එක්ක හදපු තව බිල්ඩින් රාශියක් තිබෙනවා. නමුත් ඒගොල්ලෝ ඒ සමහරව හදලා තිබෙන්නේ ඒ ඉතිහාසයේදී අවශ්‍යතාව පරිදි හදුවත් ඒ සමහර කඩ දැනට අවශ්‍ය නැහැ කියලා හිතලා ඒගොල්ලෝ කිසිම ශක්තිතා අධ්‍යයනකින් තොරව ඒ ප්‍රදේශයේ ආයි නැවත වතාවක් ඒ හදලා තියෙන බිල්ඩින් වෙනත් තිබලා වෙනත් තැන්වලින් ආපහු හදනවා. එහෙම තමයි මේ නාගරික සංවර්ධනයේ සමහර ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ. ඒ වගේ අපි දන්නවා අපි කඩුවත ප්‍රදේශයේ පහුවෙදාස්සල අපේ සහෝදරෝ අපේ මන්ත්‍රීවරු ගිහිල්ලා නිරීක්ෂණය කරා සමහර එක බිල්ඩින් එකක් තිබෙනවා තට්ටු 3-4ක බිල්ඩින් එකක්. ඒක රුපියල් කෝටි ගානක ඒක කෝටි රුපියල් බිලියන 370ක් වියදම් කළා CECB ආයතන විසින් ඒක ඉදිරි කරලා තිබෙන්නේ. නමුත් ඒක අවුරුදු 4ක් තිස්සේ කිසිම භාවිතයට අරගෙන නැහැ. ඒගේ බිල්ඩින් එක ඒ භාවිතා කරගෙන නැහැ. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් මේ නගර සරස්මෙදී අපි අනිවාර්ය කරන්න ඕන දෙයක් තමයි. අපි අනාගතේ කොහොමද මේ භාවිතා කරන්නේ? ඒ සම්බන්ධ විතරලා තමයි ඒව නිර්මාණය කරන්න ඕන. නමුත් එහෙම නෙමෙයි කරලා තිබෙන්නේ. ඒ කොමිස් මුදල්, ඒ දූෂණ වංචාවත් එක්ක ඒ අදාළ මුදල් සාක්කුවට ලබා ගැනීම අවශ්‍යතාව මත පමණක් කරලාද කියලා තමයි අපිට මේක සැක හිතෙන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, තවත් තිබෙන මේ සම්බන්ධ කතා කරන්න. අපි දන්නවා තව අපි ගත්තොත් පෞගි කාලෙදී ලංකාවෙම සමහර ප්‍රදේශවල ඔය සේවා පියස ඒ වගේම බහුකාර්ය ගොඩනැගිලි ඒව හදලා තිබෙනවා. ඒ හදලා තියෙන තරම අපි ගම්පහ දිස්ත්‍රික්කේ අපි මේක හොයලා බැලුවා. දැනට අපිට ලැබිච්ච ඒගොල්ලන්ගේ වාර්තා වලින් 286ක් තිබෙනවා. මේවා සම්පූර්ණ කම්ප්ලීට් කළා නැහැ. මේවා භාවිතර ගන්න සුසු නැති මට්ටමේ 100කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ භාවිතර ගන්න ඒවත් ඒවැ වැසිකිලි පහසුකම් නැහැ. ඒවා සමහර ජලය නැහැ. සමහර තැන්වල විදුලිය නැහැ. ඒ නිසා ඒවා භාවිතා කරන්න බැරි විදිහට තමයි තිබෙන්නේ. ඒ නිසා මේ නගර නිර්මාණ කිරීමේත් මේ ගොඩනැගිලි හැදීමේදීත් ඒ ක්‍රමවත් ඒ සිසුන් ශක්තිය ආධාරයෙන් තොරව එහෙම නෙමෙයි කරලා තිබෙන්නේ. ඒ දේශපාලඥයන්ගේ උවමනාවට මත තමයි මේක වැඩි කරලා තිබෙන්නේ. අපි දන්නවා තවත් කාරණයක් තිබෙනවා. ඒ වගේ සමහර ඔබ දන්නවා ප්‍රාසභාව සතු සමහර ඉඩම් තිබෙනවා. සාමාන්‍යයෙන් ඉඩම් කැබලි බෙදලා විදුණා පස්සේ 10% ප්‍රමාණයක් ඒ රජයට ලබා දෙනවා, පාසභාවට ලබා දෙනවා. ඒ 10% ලැබිච්ච ඒ ඉඩනුත් ප්‍රාදේශීය දේශපාලන විසින් ඒවන් ඒගොල්ලෝ මේවා අත්කරගෙන ඒව සමහර තැන්වල ඒ විදිහින් හදලා විකුණලා තිබෙනවා. මේ විශාල වශයෙන් මේ විදිහේ අවභාවිතයන් සිද්ධ වෙනවා. ඒ නිසා මම අහනවා අපි මේ රජයේ විදිහට මේ අවස්ථාවේදී මේ විමර්ශනය කරලා මේ සියලු දේවල් හොයාගෙන යන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕනනම් පුළුවන්. විශේෂ මන්ත්‍රීවරුන්ට ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන් හදවතින්ම අහලා ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලොත් මෙහෙම රජයේ ඉඩම්
රුවන්තිලක ජයගොඩ ඉවෙන්ට්
රූම් එකේ ඕගොල්ලෝ අත්කරගෙන ඕගොල්ලෝ රජයේ ඉඩම් වෙන කූට ආකාරයෙන් උලියාගෙන තිබෙනවා නම් ඕගොල්ලන්ට දැන් අවස්ථාවක් තිබෙනවා ඕන්නම් ඒව නැවත රජයට බාර දෙන්න ඒව රජයට බාර දෙන්න අපි අපි අහමු අපේ ඉන්න අපේ හර්ෂණ අපේ අමතුමාගෙන් ඕක ඒගොල්ලෝ එහෙම බාර දුනොත් එහෙම නඩුන දාමක් හරි ඒගොල්ලන්ට සහනයක් දෙන්න පුළුවන්ද කියලා අපි අහමු ඒ නිසා අපි ආරාධනා කරන ඒගොල්ලන්ට ඕන ඇවිල්ලා එහෙම බාර දෙන්න මොකද අපි දිගටම පරික්ෂණ කරගෙන යනවා අනිවාර්යෙන්ම ඒ විමර්ශනත් එක්ක මේවා ඉදිරියේදී ඒගොල්ලන්ට උත්තර දෙන්න වෙනවා ඒ වගේම අපි දන්නවා ඉතිහාසයේ පළමුතාවර තමයි අපි අපි බාරගත්තාම අපි හිතුවා මේක විධිමත් නාගරික සංවර්ධන ක්‍රියාදාමයක් අපි ආරම්භ කළ යුතුයි කියලා. ඒ නිසා අපි අපි පසුගිය පහළ කාලේ පුරාම අපි නගර කේන්ද්‍ර කරගනිමින් අපි අද්දිටුවේ අසමිතට සංවර්ධනයක් ගම සහ නගරය අතර විශාල විශාල අසමිතතාවක් තිබෙනවා. ඒ නිසා ජනතාව විවිධාකාරයෙන් පීඩාව දුෂ්කරතාවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මෙන්න මේ නගර සැලසුම් සහ සියලු දේවල් අපි යම් දල අදහසක් කර මුලින් නගර දල සදහසක් කරගෙන දල සැකස්මක් එක්ක සියලුම ප්‍රාදේශීය ඒ පළාත් පාලන ආයතන ඒ වගේම නගර සභා මේ සියලුම ආයතනවල ඒ ආයතනවල ඒගොල්ලන් නිර්මාණය කරන ගොඩනැගිලි සියලුම දේවල් යටිතල පහසුකම් මෙන්න මේ සැලැස්ම තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් ජනතාවගේ මුදල් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපි උපාය මාර්ගික අපේ නගර සැලැස්ම රටේ අනුරාධපුර නගරයේ පූජනීය නූතන කොටස් අතර සමතුලිත සංවර්ධන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා රුපියල් මිලියන 3000ක් පමණ වෙන් කළා තිබෙනවා. ඒ වගේම නාගරික පුනරුජීවය යාපතේ යටතේ නිවාස ඒකක 14,000 19,400ක් විතර ඒ හරි සැලසුම් කළා තිබෙන එක ඒක දිගට අපි ආරම්භයක් වශයෙන් 2020 වර්ෂයේදී රුපියල් මිලියන 18,000ක් පමණ වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත වගේම නැගෙනහිර පළාතත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කිසිදා ප්‍රධාන සැලසුම් සකස් කිරීම අපි සූදානම්. ඒ වගේම කොළඹ නගර ඉලක්ක කරගෙන මහා කොළඹ නගර නාගරික සංවර්ධන ව්‍යාප්තිය හෝමාගම තාක්ෂණ නගර සංවර්ධන ඒ වගේම මහා කොළඹ ආශ්‍රිත ඝනාපද්‍රව්‍ය කර්මාන්ත ව්‍යාප්තිය පොළොන්නරුව වැසි ජල අපන පාරිසරික වැසි දියුණු කිරීම ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමට ඒ ක්‍රියාත්මක සමහර
යාප්තියක්
ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපි අපි අනිවාර්යෙන්ම අපි හිතුව දෙයක් තිබෙනවා අපි මේ වියදම් කරන මුදල් වලට මේ රටේ මිනිස්සුන්ට මේ මාසික සාධාරණ කිෂ්ඨ කළ යුතුයි මේ මිනිස්සුන්ගේ බදු මුදල් පාවිච්චි කරන්නේ ඒ නිසා මේ බදු මුදල් නිවැරදිව අපි අනිවාර්යයෙන්ම අපි යෝජනාවක් කියන එක සහායවට ඒ විනිවිද භාවිත වූ අපි සම්බන්ධයෙන් අඩකටු කරනවා කියන කතාව කියමින් මම හමාර කරනවා බොහොම ස්තුතියි
ඔනබල් අනුරාධා ජයරත්න ඔනබල් ලීඩර් ඔෆ් ද හවුස්
අරෝ නියෝජ්‍ය කතානායකතුමනි පොදු කරුණක් දැන් අපේ හැම අමාත්‍යංශ ක්‍රමයේ නිලධාරී මහත්වරු නෝනලා ඒගොල්ලන්ට මේ අපේ ඔෆිෂියල් බොක්ස් එකේ ඉන්න ඉඩමදි නිසා උන්ට සිද්ධ වෙනා මේ ගැලරි එකේ ඉන්න අපේ අමාත්‍යංශයේත් මම හිතන්නේ UDA මිනිස්ත්‍රියේත් ඔෆිෂියල්ස්ලා එතන ඉන්නවා. නමුත් ඔබතුමාලගේ නීතිය අනුව ඒගොල්ලන්ට හෑන්ඩ් ෆෝන්ස් ගෙනියන්නත් බෑ. ඉතින් ඒ නිසා දැන් මෙතන ආයතන ප්‍රධානින් ඉන්නවා. අපිට දැන් මන්ත්‍රීවරයා කැම්පස් කරුණාක් කොවම ඒගොල්ලන්ගේ පිළිතුරු ලබා ගන්න තියෙන ක්‍රමය දැන් බිඳවැටලා තියෙන්නේ. මොකද උන්ට ෆෝන් එකක් නැහැ, ලියලා දෙන්න කමයකුත් නැහැ. ඒ නිසා මම ලේකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා යම් කිසි එකට ක්‍රමවේදයක් හදන්න කියලා. අදට සහ ඉදිරි දවස් ටිකට මොකෝ ඒ ආයතන ප්‍රධානීන්ට නැත්නම් ඒගොල්ලන්ට එන විවේචනයකට පිළිතුරු දෙන්න බෑ. අද පුළුවන් අදත් ඒක රෙක්ටිෆයි කරලා දෙන්න බැරි නම් හෙට ඉඳලා.
Yes, honorable leader of the house will make it bring it to the notice of the sergeant at arms and the secretary general of parliament.